SBS ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸಂದುದಾ ಅಂಗಹರುವಾದಾ ಬೃಹಸ್ಪತಿಂದಾ ಸಹ ಸಿಕುರಾದಾ ಪೆರವರು 11ಟ ಒಬಟ ಸಮೀಪವೇ ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸವಂದೀಮಟ ಆಕಾರ ಕೀಪೇಗಿನ್ ಪುಲುವನ್ ಗುವನ್ ವಿದಿಲಿಯ ಡಿಜಿಟಲ್ ರೂಪವಾಹಿನಿಯ 38 ವೆನಿ ನಾಲಿಕಾವ ಅಂತರ್ಜಾಲಯ ಹೋ SBS ರೇಡಿಯೋ ಆಪ್ ಮಗಿನ್ ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸವಂದೆನ್ನ ಪುಲುವನ್ SBS ಸಿಂಹಳ ವೇಡಸ್ಟ್ರಹಣ ಸಮಸ್ತ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟ ಮೇಸಿನ ಏಕಮ ಸಿಂಹಳ ಗುವನ್ ವಿದಿಲಿಯ
හොඳයිමනම් ශ්‍රී ලංකාවේ තත්විත්ති පිළිබඳව විමසා බලමු. තාමත් ශ්‍රී ලංකාවේ පසුගිය 16 වෙනිදා යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වුණු තත්ත්වයේ පිළිබඳව තියෙන කතාබහ නිමාවටපත් වෙලා නැහැ. අපි අද ඒ කතාවෙන් තමයි අපගේ සාකච්ඡාව ආරම්භ කරන්න සූදානමින් සිටින්නේ. ඊට අමතරව තවත් දේශපාලනික වශයෙන් වැදගත් වන සිදුවීම් කිහිපයකුත් අපිට විග්‍රහ කර ගැනීමට අවශ්‍යව තිබෙනවා. සුපුරුදු විදිහට මේ කාර්යවයට දැන් ශ්‍රී ලංකාවේ සිට අපේ මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා සූදානමින් සිටිනවා. මා කලින් කිව්ව ආකාරයට යාපනය විශ්වවිද්‍යාලයේ ඇති වෙලා තියෙන ඒ සිදුවීම සිංහල දමිළ සිසු දෙපිරිසක් අතර සිදුවුණු ගැටුමට හේතු පාදක වුණු සිදුවීම තවදුරටත් විග්‍රහ වෙමින් පවතිනවා. විවිධ පාර්ශ්ව මේකට විවිධ අර්ථ නිරූපණ සපයමින් සිටින ආකාරයත් අපි දකිනවා. ඒ අතරින් මා අද වැඩසටහන ආරම්භ කරන්නට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අදහස් යොදා ගන්නට කල්පනා කරගෙන සිටින්නේ. පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා මේ විශ්වවිද්‍යාලයේ මේ ශිෂ්‍ය ගැටුමට මූලික වුණු ශිෂ්‍ය නායකයෙක් පිළිබඳව අපුරු තොරතුරක් හෙළිදරව් කරනවා. ඊට අමතරව මේ සිදුවීමට සමගාමීව මේ ආපදාවට පත්වුණු සිසුවියන්ගේ දෙමාපියන් පසුගිය සතියේදී විශේෂිත වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී එක්තරා මවක් ප්‍රකාශ කරපු අදහසක් පිළිබඳව කාගේත් අවධානයට ලක්ුණා. ඇගේ අදහස් ඉදිරිපත් කරන්නට සූදානම් දැන්. ඊට අමතරව කැබිනට් සමප්‍රකාශ කර සේනාරත්න සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මොහන්ද සිල්වා මහතා මේ සිදුවීමට පසුව පළ කරපු අදහස් පිළිබඳව අපි අවධානය යොමු කළම මේ සාකච්ඡාව පටන් ගනිමු.
දැන් මේ ප්‍රශ්නේදී ඇත්තම රජය මේ ප්‍රශ්නේ හරියට හඳුනාගෙන නැහැ. හේතුව අපි මේ සිංහල ළමයි ගොඩක් ගිහිල්ලා අතාරින්නේ අවුරුදු 30ක් තිස්සේ යුද්ධයක් තිබ්බ ප්‍රදේශයකට. එතකොට රජයට වගකීමක් තියෙනවා මෙතනදී ඕනම වෙලාවක ගැටුමක් ඇති වෙන්න පුළුවන්. මොකද අවුරුදු 30ක් යුද මානසිකත්වයට යටත් වෙලා හිටපු පිරිසක් හා දරුවන් ඒ ප්‍රදේශයේ ඉන්නවා. එතකොට ඒ ප්‍රදේශයේ දරුවන්ගේ දෙමාපියන්, සහෝදරයන්, ඥාතීන් මේ යුද්ධය නිසා පීඩාවටපත් වෙලා ඉන්නවා. එතකොට ඒ අයගේ මානසිකත්වය රජය හා පාලනාධිකාරිය අඳුනාගත යුතුයි. එතකොට එතනදී සංස්කෘතිමය හෝ මතවාදීමය හෝ නැත්නම් වෙන යම් විදියකින් හෝ ගැටුමක් ඇතිවිය හැකි. ඒකට පියවරක් ගන්න රජය හෝ පාලන අධිකාරිය සූදානම් වෙලා ඉඳලා නැහැ.
ශිෂ්‍යයන්ට පහර දුන්නු ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා විදියට දෙමළ බෙදුම්වාදයට පක්ෂව කටයුතු කිරීම ඉතිහාසයක් තිබෙන ශිෂ්‍ය නායකයෙකුද යාපනය විශ්වවිද්‍යාලයේ කටයුතු කරන සසිධරන් තනකේශ්වරන් උසාවියට ඉදිරිපත් කළා. මේ ශිෂ්‍යය ඇතුළු පිරිසක් තමන්ට පහර දුන්නු බවට පහර කැමට ලක්වුණු ශිෂ්‍යයන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. ඇප ලබා නොදීම හැකි කාරණා හතරක් දැක්වෙනවා. මේ කාරණා හතරේ තුනක්ම සසිධරන්ට අදාළයි. කැලණිය සරසවි පහර දීමක් නෙවෙයි, නවක වදේ ලබා දුන්න සිසුන් තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටිද්දී මාරාන්තික පහර දුන්නු, බරපතල තුවාල ඇති වෙන ආකාරයෙන් පහර දුන්නු මේ ශිෂ්‍යයාට යාපනයේ මහේස්ත්‍රාත් උසාවියේදී ඇප ලැබෙනවා. සසිධරන් උසාවියට බාර කරලා ඇප ලබා ගැනීමට කටයුතු කරේ කවුද? එම්.ඒ. සුමන්දිර.
ඒ වගේ අන්තවාදීන් ඉන්න රටක සංහිඳියාවගේම අමාරුයි, දුෂ්කරයි. ඉතින් ඒ වගේ ඔය වගේ පොඩි පොඩි ගිනිපුපුරු ඔය වගේ පත්තු වෙනවා. ඉතින් ඒවා පත්තු වෙනකොට හරි ආසාවෙන් කෑදරකමින් කෙල හලාගෙන උදේ ගම්මන්පිල බලන් ඉන්නවා.
යාපනය විශ්වවිද්‍යාලයේ හෝ වේවා වෙනත් විශ්වවිද්‍යාලයක හරි මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම විශ්වවිද්‍යාලයේ ක්‍රමවේදයක් තියෙනවා ඒ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන. ඒ සඳහා අවශ්‍ය කටයුතු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය සහ පීඨාධිපතිවරු වහාම රැස් වෙලා ඒකට අවශ්‍ය කරන කටයුතු අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති වලට අනුකූලව වහාම ආරම්භ කරා. ඒ ක්‍රමවේදය ඉවර වෙච්ච ගමන්ම එතුමිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා උසස් අධ්‍යාපන ඇමතුමාට වාර්තාවක් සපයනවා. ඒ වාර්තාවේ හැටියට තමයි ඉදිරි කටයුතු කරගෙන යන්නේ.
හොඳයිමනම් අපි දැන් සූදානම් මේ සම්බන්ධව පසු විමසුමකේ දෙන්නට ශ්‍රී ලංකාවේ සිට ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී සංජීව එදිරිමාන මහතා දැන් සූදානම්ින් සිටින්නේ. සංජීව ඔබට ආයුබෝවන්. මම සාකච්ඡාවේ ඇත්තටම දැන් මේ වෙනකොට දැනගන්නට කැමති මේ සිදුවීමට පස්සේ ඇති වෙලා තිබෙන තත්වය දැන් මේ පිළිබඳව තියෙන තත්වය මොකද මේක තාමත් උණුසුම් කාරණාවක් ශ්‍රී ලංකාව තුළ කතාබහ වෙන දේශපාලනික මතිමතාන්තර සහ මේ සම්බන්ධව ගන්න බු තීන්දු తీරණ පිළිබඳව අපිට මේ වෙනකොට තියෙන තත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද සංජීව
ආණ්ඩුව පැත්තෙන් නියෝජිතයන් කිහිප දෙනෙකු පිටත් කර හරිය යාපනය විශ්වවිද්‍යාලයට මේ සිද්ධිය පිළිබඳව කරුණු වර්ධනය කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනෙකුගෙන් සමන්විතව එහිදී විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය සමග ශිෂ්‍ය සංගම් සමග ඔවුන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කරලා තිබුණා. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ සංගමේ සභාපතිවරයා සඳහන් කළා දැන් කිසි ගැටලුවක් නැහැ. මමගේ සහෝදර සහෝදරියන් සියලු දෙනාට ආරාධනා කරනවා නැවත පැමිණ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා ඔහු ආරාධනාවක් කළා. පවතින තත්ත්වය ඉතාම සාමකාමී සහ කිසිදු ගැටලුවකින් තොර බවයි මේ සිංහල ශිෂ්‍ය සංගම් සභාපතිවරයාද සඳහන් කළේ. ඒ සිංහල ශිෂ්‍ය සංගමේ සභාපති මාධ්‍යයට කතා කරනකොට තමයි දිලුක්ෂේක පැත්තකින් අපි දකින්නේ මේ සිංහල ශිෂ්‍ය සංගමේ කියලත් ශිෂ්‍ය සංගමයක් තියෙනවා යාපන විශ්වවිද්‍යාලයේ. එවැන්නක් කියන්නේ බොහෝ විට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර නිර්මාණය වන්නේ දේශපාලන දර්ශනයක් පදනම් කරගනිමින් නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාවක් තුළ ජනවර්ගයේ පදනම් කරගනිමින් පවා ශිෂ්‍ය ව්‍යාපාරයක් නිර්මාණය වී තිබීමත් මම හිතන්නේ මේ සමස්ත සමාජය අලුතින් දැනගත් කාරණාවක්ද කියලා අපට හැඟෙනවා. ඒකේ මොකද සාමාන්‍ය වෙන කිසිදු විශ්වවිද්‍යාලයක අපි ජනවර්ග පදනම් කරගත් ශිෂ්‍ය ව්‍යාපාර දකින්නේ නැහැ.
මේ සංජීව මම ඇත්තටම දැනගන්න කැමතියි මේ දමිළ ශිෂ්‍ය ව්‍යාපාරය කියලාත් එකක් තියෙනවා ධ්‍යාපන විශ්වවිද්‍යාලයේ. ඒ පිළිබඳවත් යම් කිසි හෙළදරව් වීමක් සිදු වුණාද?
මට හරියටම නැහැ කියලා කියන්න නිශ්චිතම තොරතුරු නැහැ. නමුත් දෙලොක්ෂි මේ සිංහල ශිෂ්‍ය ව්‍යාපාරයේ තිබෙන නිසා අපට යම් උපකල්පනයකට යන්න පුළුවන්. බොහෝ විට දෙමළ ජනවර්ගයේ පදනම් කරගෙන මිනුත් ශිෂ්‍ය ව්‍යාපාරයක් තිබිය හැකි. එහෙම නැතිනම් අර ද්‍රවිඩ බහුතරයක් සිටින ප්‍රදේශයක නිසා සිංහල ශිෂ්‍ය ව්‍යාපාරයක් පමණක් තිබෙනවා වන්නටත් පුළුවන්. ඒ තුළ අපි අර විශේෂ කාරණාවක් විදිහට දැක්කේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාව ටිකක් ජනවර්ගයේ ජාතිය කුලය වගේ මාතෘකා ටිකක් අර ගෝත්‍රික මාතෘකා විදිහටයි සලකන්නේ. නමුත් එවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරම්පරාව තුළත් ජනවර්ගයේ පදනම් කරගත්ත කණ්ඩායම් නිර්මාණය වීම පිළිබඳව සමාජයේ යම් කතිකාවතක් නිර්මාණය වෙයි.
හැබැයි අර මේ ශිෂ්‍ය සංගම් සභාපතිවරයා විදිහට සඳහන් වෙන්නේ දමිළ ශිෂ්‍යයෙකුගේ නමක් නේ, තනකේශ්වරන් සචිදරන් කියන නමනේ.
ඔව්, ඒ ඔවුන්ගේ ශිෂ්‍ය සංගමයේ නම එන්නේ දෙමළ ජාතික සිසුන්ගේ ශිෂ්‍යකමුතු විදිහට නෙවෙයි දිලුක්ෂි. ඔවුන් වෙන ශිෂ්‍ය සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ එක කොටසක් විදිහට තමයි ඔවුන්ගේ ශිෂ්‍ය ව්‍යාපාරය නම් කරලා තියෙන්නේ. දැන් ඔය ශශිධරන්ගේ නම ළඟටම ආපු නිසා අපි එතනට මේ කතාව අරගෙන යමු. දකුණේ සමාජය තුළ ලොකු විරෝධයක් තිබුණා දිලුක්ෂි. ශශිධරන්ට එකවරම පළමු දිනේම අධිකරණය මගින් අප ලබා දීම සම්බන්ධව මේ අපලබාදීම දැන් කිහිපයකදී දකුණේ දේශපාලන ප්‍රවෘත්ති සාකච්ඡාවල අභියෝගයට ලක්වෙමින් තිබුණා. එක හේතුවක් විදිහට වුන් තර්ක කළා තවමත් මේ ගැටුමේදී බරපතල මට්ටමින් තුවාල ලැබූ සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඔහු සැලකිය යුතු මට්ටමේ තුවාල ලබා තවමත් රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබමින් ඉන්නේ. නීතියක තැනක් අපි සියලු දෙනාම දන්න තැනක් තමයි යම් ගැටුමකදී තුවාල නැබු පුද්ගලයන් රෝහල්ගතව සිටියේදී අපලබා දීම ටිකක් සැලකිලිමත් වෙන අවස්ථාවක්. දැන් මෙතනදී මතුවෙච්ච තර්කය තමයි පහරකෑ ශිෂ්‍යෙක් මේ තරම් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියේදී පහර දුන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බවට චෝදනාවට චූදිතයාට මෙලෙස එක දිනයකදීම අපලබා දීම සාධාරණ නැහැ කියන තැන ඉඳලා තමයි ඒ තර්කය එක පැත්තකින් නිර්මාණය වුණේ. තවදුරටත් ඒ තර්කය පළල් වෙන තරක් තියෙන දෙලුක්ෂි, ඔබ දන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් තවමත් නවකවද සිද්ධියකට සම්බන්ධ වීමේ චෝදනාව මත කිහිප වතාවක්ම අප නොදී යලි යලි රක්ෂිත බන්ධනාගාර ගත කරමින් තිබෙනවා. ඒ ප්‍රශ්නේ තාම තියෙන්නේ එතන. ඒක සාපේක්ෂව සංසන්දනාත්මක විග්‍රහයකට ලක් කරමින් තමයි මේ කාරණාව පැහැදිලි කළේ. මේ යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමේදී සිසුන් තුවාල ලබා තිබියදී චෝදනාවට ලක්වෙන පාර්ශ්වයේ නායකයාට අපලබා දීම සාධාරණ නැහැ කියන කාරණාව තමයි එතනදී මතුනේ. අපි දැක්කා සුමන්තිරණ මන්ත්‍රීවරයා පවා මේ ශශිධරන්ට අපලබා ගැනීමේ අධිකරණ කටයුත්තට සම්බන්ධ වී සිටි ආකාරය. හැබැයි ඒ එක්කම මේ සිද්ධියේ සමස්ය විග්‍රහ කරද්දී අපි ඉතාම සාධනීය තව එක ලකුණක් දකිනවා. ඒක තමයි අපි කියවා තිබෙන අතීතයේ යාපනයේ එක සිද්ධියක් මෙහෙම වුණොත් දකුණේ වතුවල ඉන්න දෙමළ මිනිස්සුන්ටත් ගමේ මිනිස්සු කියලා ගහලා ලයින් කාමර ගිනි තියන අතීතයක දිලුක්ෂ අපි ජීවත් වෙලා තියෙන මේ සමාජයේ එවැනි මහ ගෝත්‍රික තැනක තිබිච්ච සමාජයක්. නමුත් යාපනයේ විශ්වවිද්‍යාලයේ මේ තරම් බරපතල සිද්ධියක් වෙලා ලෝක ජනමාධ්‍ය කතා කරන මට්ටමේ සිද්ධියක් බවට පත් වෙලා මේතරම් සැලකිය යුතු සිදුවීමක් මෙලෙස සමාජය තුළ කතිකාවට ලක් වුණා මිස ඒ පදනම් කරගැනීමෙන් අතුරු සිදුවීම් නිර්මාණය නොවීම ඉතාම වැදගත් කාරණාවක් විදිහට අප තේරුම් ගත යුතුයි. එක පැත්තකින් ආණ්ඩුව මේ සිද්ධිය පිළිබඳව උණුසුමක් නිර්මාණය වන්නට තියෙන අවස්ථාව ක්‍රමෝපායික ලෙස පාලනය කළ බවකුත් අපි දැක්කා. ඒකට විවේචන තිබුණත් ඒ වගකිව යුතු ආණ්ඩුවක් අතින් සිදුවී යුතු කාරණාවක් විදිහටත් අපට සංහිඳියාව නැමැති මාතෘකාව ඇතුළේ මොනනම් පැහැදිලි කරගන්නත් පුළුවන්. නමුත් එක පැත්තකින් සිද්ධිය මාධ්‍යයට වාර්තා වෙන්න තිබිච්ච ඉඩ ආවරණය කිරීම වැනි චෝදනා ආණ්ඩුවට තියෙනවා. කෙසේ වෙතත් ගැටුමකින් පසුව පසු ගැටුම් නිර්මාණය නොවීමේ සාධනීය තත්ත්වය අප ඉතාම ඉහළින්දුටුවා. ඊළඟ වැදගත් සිද්ධිය තමයි යාපනය විශ්වවිද්‍යාලයේ සිටින දකුණේ සිසුන්ගේ දෙමව්පියන්ගේ සංගමයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අම්මලා හැබැයි ඉතාම වේදනාවෙන් කතා කළේ. ඒ අම්මලා කිව්වේ අපේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙලා නැහැ. ඒ ආරක්ෂාව ආණ්ඩුව නිල වශයෙන් තහවුරු කරන තුරු අපේ දරුවන්ව යාපනය විශ්වවිද්‍යාලයට යවන්නේ නැහැ කියලා තමයි අම්මලා සහ තාත්තලා ඉතාම දැඩි ලෙස ආණ්ඩුවට අවධාරණය කළේ. පවතින තත්ත්වයේ අනුව අපේ දරුවන්ට යාපනය ආරක්ෂාව දෙන්නට බැරි නම් කරුණා කරලා අපේ දරුවන් වෙනත් විශ්වවිද්‍යාල වෙත අනුයුක්ත කළ යුතු බවට වන අලුත් ඉල්ලීමක් පවා එතනින් ඔවුන් ඉදිරිපත් කළා. ඒ අම්මලා ඉතාම සංවේදී විදියට කිව්වද ලුක්ෂි, විවිධ අය එපා කියද්දි ප්‍රශ්න තියෙනවායි කියලා සමහරු කියද්දි අපි ඒ කිසිවක් නොතකා දෙමළ අතිබහුතර ප්‍රජාවක් ජීවත් වන යාපනයේ ප්‍රදේශයට යාපනය විශ්වවිද්‍යාලයට අපේ දරුවෝ යැව්වේ සංහිඳියාව ගැන විශ්වාස කරන්න, ඒ වගේම මේ වාර්ගික සහජීවනය සුහදත්වය ගැන විශ්වාස කරන්න. නමුත් මෙවැනි සිදුවීම් පදනම් කරගනිමින් ගැටුම් නිර්මාණය වීම ඉතාම කනගාටුදායක සහ සිදු නොවිය යුතු කාරණාවක් විදියට තමයි ඒ අම්මලා තාත්තලා ඉතාම පැහැදිලි ලෙස අවධාරණය කළේ. උන්ගේ ප්‍රකාශනයන් ඇතුළේ කිසිදු දේශපාලනයක් අපි දැක්කේ නැහැ. තමන්ගේ දරුවාගේ ආරක්ෂාව ඉල්ලන දෙමව්පියන් විදිහටයි ඔවුන් ඒ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළ කතා කළේ.
හඳයි, යාපනය විශ්වවිද්‍යාලයේ ඇතිවුණේ සිදුවීම් සම්බන්ධව පසු සිදුවීම් පිළිබඳව විස්තර අපි දැනගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සිදුවුණු අනිකුත් උණුසුම් කරුණු කාරණා පිළිබඳව විමසා බලමු. ලංකාවේ තින් සිදුවන හැමදේම කොයි ආකාරයෙන් හෝ දේශපාලනයට සම්බන්ධයි. කෙසේ වෙතත් මේ පක්ෂ දේශපාලනය පැත්තෙන් ගත්තහම පසුගිය සතියේදී අපිට ප්‍රමුඛව ඇහුණු කතන්දරයක් තමයි දැන් වසර 6ක ආණ්ඩු කාලයෙන් එක වසරක් ගෙවිලා ගියා මේ සම්මුතිවාදී ආණ්ඩුවක් පිටවා ගැනීම සඳහා දිනසියේ වැඩපිළිවෙල සඳහා ඊට පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් අනතුරුව පක්ෂ දෙකම එකතු වෙලා අවුරුදු දෙකකට ගිවිසුමක් ඇති කරගත්ත සම්මුතිවාදී ආණ්ඩුවක් පවත්වාගෙන යනවා කියලා. පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරුන් කබීර් හෂීම්, දුමින්ද දිසානායක යන දෙපළ හදිසියෙම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා කිව්වා නෑ අපි ඉදිරි වසර තුනටත් මේ සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යනවා කියලා. මේක අපිට හදිසිය ඇහුණු කතාබහක් සංජීව. මොකක්ද මේ හදිසිය නිර්මිත වුණු මේ කතාබහේ යටිපෙළ අරමුණු බවට පත් වෙලා තිබුණේ දේශපාලනික වශයෙන්? ඔබට මොනවද වාර්තාවන තොරතුරු?
ඇත්තටම මේ පණිවිඩේ එන්නේ මේ අනපේක්ෂිත මොහොතක. ඔබ අර හදිසියෙන් කියපු වචනය තුළේ මේකේ නිශ්චිත දේශපාලන කතාව තියෙනවා. ඊට දින කිහිපයකට පෙරාතුව ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව සමග සම්බන්ධිත වැඩපිළිවෙල පිළිබඳව පුළුල් සංවාදයක් ආණ්ඩුව ඇතුළේ ඇති වුණා. එතනදී ආණ්ඩුව ඇතුළේ මතුණු අදහසක් තමයි මහින්ද රාජපක්ෂ දේශපාලන චරිතය පෞරුෂවත් ලෙස ගොඩනගා ගන්න මේ පාදයාත්‍රා සංකල්පයත් එක්ක. ඔහු ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව පාදයාත්‍රාව ගිහිල්ලා පටන් ගත්ත දේශපාලනයේ විසින් තමයි ඔහුව විපක්ෂ නායක අගමැති ජනාධිපති දක්වාම දේශපාලනය තුළ ඔසවා තැබීම සිද්ධ වන්නේ. ඒ නිසා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් ආවා ඔහුගේ නායකත්වයෙන් මෙවැනි පාදයාත්‍රාවක් ඇති සංවිධාන වීම අප ටිකක් සැලකිය යුතු කාරණාවක් විදිහට ආණ්ඩුව තේරුම් ගත්තා. ඒ අර්ථයෙන් සලකා බලද්දී මේ පාර්ලිමේන්තු සමස්ත දුරකාලයේ දක්වාම මේ ආණ්ඩුව සම්මුතිවාදී ආණ්ඩුව ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය විසින් එකට එකතුව පවත්වාගෙන යන ආණ්ඩුවක් විදිහට ක්‍රියාත්මක වන බවට වන නිල පණිවිඩය නිකුත් වෙනවා. මේ පණිවිඩය කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සහ දුමින්ද දිසානායක ශ්‍රී ලනිප මහලේකම්වරයා විසින් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිල වශයෙන් ප්‍රකාශ කරනවා. ඔබ කිව්වා වගේම හැබවින්ම මේ තුළ යම් හදිස්සියක් අප සියලු දෙනාට පෙනුණා. කඩිමුඩියේ තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ. ගිවිසුම නිල වශයෙන් දික් කිරීමේ වැඩපිළිවෙලක් විදිහට නෙමෙයි, එදා අත්සන් කළ ගිවිසුම අවුරුදු 6ටම වළංගුයි කියන ප්‍රකාශය කරන්න තමයි ඔවුන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවලා තිබුණේ. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉදිරියට යන බව ඔවුන් දෙදෙනාම ප්‍රධාන දේශපාලන ධාරා දෙක වෙනුවෙන් සහතික වුණා. මේක මීට පෙර කොහේ හරි හෝඩුවාවක් හරි අපට ඇසුණා නම් මීට දෙසතියකට පෙර දිලුක්ෂි අපි කතා කළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමේදී කළ ප්‍රකාශයක්. ඔහු කිව්වා මේ ඉතිරි කාලය ගෙවනතුරු තනියෙන් ශ්‍රී ලංකාවකටවත් තනියෙන් UNP-ටවත් ආණ්ඩුවක් හදන්න කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. අන්න ඒ කතාවේ ඊළඟ දිගුව විදියට තමයි සම්මුතිවාදය ඉතිරි අවුරුදු පහතම අදාළ වන බවට වන නිල පණිවිඩය අපට අහන්නට ලැබෙන්නේ. එක පැත්තකින් මේක ශ්‍රී ලංකා UNP ගැටුමකින් මේ ආණ්ඩුව වැටේවිද කියන සැකයට ලැබුණු ප්‍රබල ශක්තිමත් බලසම්පන්න උත්තරයක්. UNP එකටයි ශ්‍රී ලංකාවකටයි මේ විදියට දේශපාලන දීගයක් පවත්වාගෙන යන බැහැ දීර්ඝකාලීනව කියන පුරෝකථනයට එල්ල වෙච්ච දැවැන්ත ප්‍රහාරයක්. මේ ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ගැටලු මතුවෙන බවට ඇතිවෙච්ච දේශපාලන මතවාදයට එල්ල වෙච්ච ප්‍රබල ප්‍රහාරයක් විදියටයි මේ සම්මුතිවාදයේ 6 අවුරුදු දීගය පිළිබඳ නිල ප්‍රකාශය අපට හඳුනා ගන්නට වෙන්නේ.
ඒත් එක්කම සංජීව වාර්තා වුණා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කැඳවුන් ලැබුවා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. මේකත් ඔය ක්‍රියාදාමයටම සමගාමීව සිදුවුණු එකක්ද නැත්නම් වෙනත් අරමුණු මූලික කරගෙන සිදුවුණු කැඳවීමක්ද?
ඍජුලසම සමගාමී නොවෙන්නට පුළුවන්. නමුත් යම්කිසි දුර නෑදෑකමක් හෝ මේ සිදුවීම් පෙළ අතර තියෙනවා දිරුක්ෂි. හේතුව මේ උත්සවයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපතිවරයා විදියට කරන කතාව එහි අන්තර්ගතය තුළ තමන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වැඩපිළිවෙල ඉදිරියට යා යුතුයි, ඒ වැඩපිළිවෙල සමග සම්බන්ධ වන්නට අකමැති අය කෙරෙහි දැඩිව කල්පනා කරන්න සිදුවන බවට ඔහු විසින් මෙහිදී අවධාරණය කරනවා. මෙතනදී ජෝන් සෙනෙවිරත් ඇමතිවරයාගේ චරිතය විශේෂයෙන් කැපී පෙනෙන්න පටන් ගත්ත දේදුක්ෂි, ඔබට මතකයි ඔහු යම් රාජපක්ෂ හිතවාදී දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන කරන බවක් අපි දැක්කා. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ ඔහුගේ යෝජනාව ඔබට අමතක නැහැ. ඒ වගේම රත්පුරේ තිබුණ එක දේශපාලන වේදිකාවකදී ඔහු කිව්වා මහින්ද රාජපක්ෂ විරෝධී දේශපාලනයක් පිළිබඳව තමන්ගේ ලොකු කැමැත්තක් නැහැ කියලා. මේ සියල්ල අතරේ ඔහු තමන් විසින් දරනා ලද මතේ පැහැදිලි කරමින් තමයි මේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීම ඔහු විසින් ඇමතුවේ. ඊට පස්සේ කතාව තිබුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කතාව. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය තමන්ගේ කතාව පටන් ගත්තෙම මම ජෝන් සෙනෙවිරත්නගේ කතාවට එකඟ නැහැ කියලා. ඇය එසේ එකඟ නොවන්නේ ඇයිද කියලා ඇය කරුණු පැහැදිලි කළා. එතකොට ජෝන් සෙනෙවිරත්න නැවත සභාව මැද්දෙන් නැගිටලා නෑ නෑ මැඩම් මං කියන්න ගියේ මේකයි කියලා ඒකට ප්‍රතිඋත්තර සජීව ලෙසම සපයන්න උත්සාහ කළා. ඒ කතාව අතරමැද්දි කවුරුත් හිතපු නැති කෙනෙක් නැගිට්ටා. ඒ චන්දන කත්‍රිආරච්චි කැස්බෑවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා. ඔහු දැඩි ලෙස චන්ද්‍රිකා හිතවාදී චරිතයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ තා පැහැදිලි ගාමිණී ලොකුගේට කැස්බෑව ආසන සංවිධායකකම දීම නිසා මහින්ද රාජපක්ෂ දේශපාලනය සමග කත්‍රිආරච්චි යම් ගැටුමක් තිබ්බා. කත්‍රිආරච්චි නැගිටලා ජෝන සෙනෙවිරත්නට කියනවා ඔබතුමාට අයිතියක් නෑ අපේ හිටපු ජනාධිපතිතුමියට එහෙම කතා කරන්න. ඔබතුමල්ලා මේ ආපව මේ පක්ෂය ඇතුලේ නැවත ගැටලු ඇති වෙන මතවාද කතා කරමින් ඉන්නවා. ඊට අමතරව තවත් මෙවැනි අවස්ථාවල ගැටුම් ඇතිවන ආකාරයෙන් මේ විදිහේ ප්‍රකාශන සභාව ඇතුළේ කරන්න එපා කියන යෝජනාව ඔහු දැඩිව ඉදිරිපත් කළා. ඔහු දැඩි ලෙස චන්ද්‍රිකා කුමාරතුංග වෙනුවෙන් මේ සභාව ඇතුළේ පෙනී සිටියා. ඒ තුළ යම් මොනුසුමක් නිර්මාණය වෙන ආකාරයකට දකින්නට හැකියාව ලැබුණා. ඒ වගේම ඔබට මතක ඇති අපි එක දවසක් කතා කළා ඔය ජෝන් සෙනෙවිරත්න ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකයා විය යුතු බවට වන ප්‍රකාශ ඉදිරිපත් කළ දින කිහිපයකට පස්සේ ජනමාධ්‍යවේදීන් චන්ද්‍රිකා කුමාරතුංගගෙන් මේ ගැන ඇහුවා. ඇය එකවරම උත්තරයක් දුන්න ඍජුව මම පක්ෂ නායිකාව නම් මම ඔහුගෙන් මේ පිළිබඳව නිදහසට කරුණු විමසනවා කියලා. මෙන්න මේ කතාවේ ඊළඟ උණුසුම් අවස්ථා විදිහටයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේ මතුණු මේ ගැටුම්කාරී වාතාවරණය අපිට දකින්නට ලැබුණේ.
සංජීව, එතකොට අද 25 වෙනිදා, තවත් දින තුනකින් 28 වෙනිදා නුවරින් ආරම්භ වෙන පාදයාත්‍රාව අගෝස්තු මාසයේ 2 වෙනිදා කොළඹට ළඟාවන්නට නියමිතයි. දැන් මේ පාදයාත්‍රාව සම්බන්ධව සති ගානකින් නම් විශාල කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. අපි මේ විශේෂාංගය යටතේ අලුතින්ම වාර්තා වෙන තොරතුරු කතාබහ කළා. දැන් මේ වෙනකොට පාදයාත්‍රාව සම්බන්ධව තියෙන අලුත් තොරතුරු දැනගන්න කැමතියි. මොකද මම දැක්ක ප්‍රවෘත්තිපත්‍ර කිහිපයකට මේ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් යමම අදහස් පළ කළා තිබුණා. මේක මේ වාරණයට ලක් කිරීමේ උසාවි නියෝගයක් ගන්නටත් සූදානමක් තියෙනවා කියලා. මොනවද අපිට අලුතින්ම වාර්තාවන්නේ?
මේ පාදයාත්‍රාව සම්බන්ධ අධිකරණ වාරණයක් තවම නිශ්චිතව අධිකරණයෙන් ලැබී නැහැ. එවැන්නක් සිදුවිය හැකි බවට වන අදහසක් තිබෙනවා එකපාර විපක්ෂයට. මේ අදහස මතු කරගන්නේ පසුගිය මැයි රැලිය ශාලිකා ක්‍රීඩාංගණයේ පවත්වන්නට ඉඩ නොදී අධිකරණ වාරණ නියෝගයක් ගත්තා හා සමානව මේ දැවැන්ත වැඩපිළිවෙලටත් ආණ්ඩුව කිසියම් අධිකරණමය වාරණයක් ලබා ගන්නට ඉඩක් තියෙනවද කියන සැකේ තමයි එලෙස සාකච්ඡාවට ලක් වෙමින් පවතින්නේ. කෙසේ වෙතත් 28 නුවර සිට කොළඹ එන්න පටන් ගන්න පාදයාත්‍රාවේ වැඩ කටයුතු බොහොම සංවිධානාත්මකව සිද්ධ වෙමින් පවතිනවා. පසුගිය දින කිහිපය පුරාම රටේ හැම මැතිවරණ බල ප්‍රදේශයකම ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ගිහිල්ලා ජනතාව දැනුවත් කරමින් පාදයාත්‍රාව වෙනුවෙන් සෙනග එකතු කිරීමේ ප්‍රවර්ධන රැස්වීම් මාලාවක් සංවිධාන කරලා තිබුණා. මේ වැඩපිළිවෙලටත් අප දුටුවා ඉතාම ඉහළ ජනතා සහභාගීත්වයක් තියෙනවා. පොළොන්නරුවේ තිබුණු රැස්වීමට පවා විශාල පිරිසක් සහභාගී වී සිටි ආකාරය දකින්නට ලැබුණා. ඒ අනුව ඉතාම දැවැන්ත වැඩපිළිවෙලකට සූදානම් බවයි ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ. සියලු අභියෝග මැද අපි බලමු ඒකාබද්ධ විපක්ෂය මේ වැඩපිළිවෙල කෙරෙස ඉස්සරහට අරගෙන යාවිද කියලා. ලංකාවේ මේ පාදයාත්‍රා සමග ගැටගැහිච්ච දේශපාලනය ඉතිහාසයක් තියෙන සාර්ථක ප්‍රතිඵල අක්කර දුන්න ව්‍යාපාරයක්. ඒක මීට පෙර මේ නමින්ම ආපු මහින්ද රාජපක්ෂ ආපු පාදයාත්‍රාවේ වැඩපිළිවෙලත් අපි මීට පෙරත් කතා කළා. ඒ වගේ උඹට මතකයි ජන බල මෙහෙයුම නමින් එක්සත් ජාතික පක්ෂය 2002 ආණ්ඩුව පිහිටවන්න පෙරාතුව දැවැන්ත බලවේගයක් රට ඇතුළේ ගෙනිච්ච මෙවැනි පාදයාත්‍රාවක් විදිහට චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුවට එරෙහිව ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන් මැතිවරණයක් දිනාගෙන 2002 ආණ්ඩුවක් ස්ථාපිත කළේ. ඒකයි මම කිව්වේ මේ මෙහෙම පෙළපාලි ගිහිල්ලා ආණ්ඩුවලට විරුද්ධව මතු කරන ජනමතයට සාර්ථක ප්‍රතිඵල සහිත ඉතිහාසයක් අපේ රටේ තියෙන්නේ. ඒ ඉතිහාසයේ මතකයන්ද සමග තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ පාදයාත්‍රාව මහනුවරින් පටන් ගන්නෙ. අපි බලමු අවසානයේ මොන වගේ හැඩයකින් අවසන් වෙයිද කියලා.
ඔව් දැන් එතකොට මේ පාදයාත්‍රාව නියාමනය කරන්නට මේ නියමුවා විදිහට කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මහතා අතරංගුවටපත් වෙනවා පසුගිය සතියේදී රාජ්‍ය මුදල් අවභාවිතය කියන චෝදනාව යටතේ. දැන් එතකොට ඔහුගේ මේ අතරංගුවටපත් වීම හා සම්බන්ධව වාර්තා වෙන අලුත් තොරතුරුත් ඒ වගේ මේක කොහොමද මේ පාදයාත්‍රාවට බලපාලා තියෙන කියන ආකාරය පිළිබඳව මම කැමති කරුණු දැනගන්න සංජීව.
පාදයාත්‍රාවට ලොකුම බලපෑමක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොකද සංවිධාන ව්‍යුහය සකස් කරලා අවසන් ඒ වන විට බෙසල් රාජපක්ෂගේ තමයි මේ සංකල්පය. දැන් මම පෙර සඳහන් කළ ආසන මට්ටමින් තිබෙන ප්‍රවර්ධන රැස්වීම් මාලාව පවා ඔහුගේ අදහසකට අනුව නිර්මාණ වෙච්ච වැඩපිළිවෙලක්. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් වෙලා අවසන් ඔහු බන්ධනාගාර ගතවන අවස්ථාව වන විට ඔහුගේ සහභාගිත්වය පමණයි දැන් මෙතන නොලැබෙන්නේ. මම දැක්ක ඊයේ ආචාර හර්ෂද සිල්වා රාජ්‍ය ඇමතිවරයාගෙන් මාධ්‍යවේදී කහනවා කොහොමද ඒකාබද්ධ විපක්ෂයේ පාදයාත්‍රාව කියලා. එතකොට රාජ්‍ය ඇමතිවරයා කිව්වේ පාදයාත්‍රාකාරය ඉස්පිරිතාලේනි කියලා. ඒ කියන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බෙසිල් රාජපක්ෂ ඉන්නේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙක් විදිහට. ඒකම බෙසිල් රාජපක්ෂ යළි අත්අඩංගුවටපත් වීම සහ රක්ෂිත බන්ධනාගාරගත වීමේ සිද්ධියේ හේතුවත් අප පැහැදිලි කරගත යුතුයි. ඔබ සඳහන් කළ පරිදි දිවිනැගුම අරමුදලේ මුදල් අවභාවිත වීම තමයි ඔහුට එරෙහි චෝදනාව. දැන් මේවා ඍජු ලෙසම අරමේ මුදල් සොරකම් හෝ පෞද්ගලික පරිහරණය පිළිබඳ චෝදනා නිවේදි රුක්ෂි තියෙන්නේ. මේ ඍජු ලෙසම මේ සිද්ධිය සියලුම පළාත්පාලන ආයතන වෙත අර කොඩිකණු කියලා අපි කියන්නේ GI පයිප් කොඩිකණු බෙදා දී තිබෙනවා. මේ කොඩිකණු සඳහා සල්ලි පාවිච්චි කිරීම තමයි ඔහුට එරෙහි චෝදනාව. කෙසේ වෙතත් ඉල්ලීමකින් තොරව කොඩිකණු ලබා දීම සඳහා දිවිනැගුම අරමුදල් භාවිත කිරීම කියන චෝදනාවයි මෙලෙස මුදල් අවභාවිතයක් ලෙස අධිකරණයට ඉදිරිපත් වුණේ. ඒ චෝදනාව මතයි දින 14කට බෙසිල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළේ.
සාකච්ඡාව අවසන් කරන්නට කැමති සංජීව, පසුගිය සතියේදී මේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණු දකුණු ආසියාතික කලාපයේ ඩයස්පෝරා සමුළුව සම්බන්ධව වුණු සිදුවීම් සමුදාය පිළිබඳව සමාලෝචනයකට එළඹෙමින් දැන් මේ සමුළුවේදී ඇති වුණු ප්‍රධානතම කාරණාවක් විදිහට සාකච්ඡාවට ලක්ුණේ මේ ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර ඇතිවෙන්නට යන වෙළඳ ගිවිසුමක් සම්බන්ධව. බොහෝ දිනක් මෙහිදී විවිධ අදහස් පළ කරලා තිබුණ මා දුටුවා සංජීව. ඉස්සර කාලේ නම් මේ රටවල් යටත් කරගත්තේ යුද ප්‍රකාශ කළා, දැන් යටත් කරගන්නේ වෙළඳ ගිවිසුම් මගින් කියලා. දැන් ওই කතාව අර ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇතිවන්නට යන ගිවිසුම සම්බන්ධිනුත් ප්‍රබලව ඇති වුණු මතයක්. දැන් ශ්‍රී ලංකාවත් සිංගප්පූරුවත් අතර ඇතිවන්නට නියමිත මේ වෙළඳ ගිවිසුම සම්බන්ධවත් එහි අන්තර්ගතය පිළිබඳවත් යම් කිසි වූ අදහසක් අගමැතිතුමා ශ්‍රී ලංකාවට ආවට පස්සේ ප්‍රකාශ කළා තිබුණාද?
මෙතනදී අගමැතිවරයා ප්‍රකාශ කළා තිබුණේ සිංගප්පූරුවත් එක්ක පෙර නොවිරු ආර්ථික සම්බන්ධතාවයකට වර්තමාන ආණ්ඩුව ඉතාම සාර්ථක පියවරක් තිබයි කියන අදහස. ඒ වගේම කොළඹ සහ හම්බන්තොට වරායාශ්‍රිතව දැවැන්ත සංවර්ධන කලාප නිර්මාණය වෙනවා. ඒ වැඩපිළිවෙල සමග සිංගප්පූරුව ඉතාම සහයෝගයෙන් ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙස කටයුතු කිරීමට සූදානම් බවට වන පණිවිඩය අගමැතිවරයා මෙරට පැමිණි මොහොතේම ප්‍රකාශ කරලා තිබුණා. අර ආර්ථික වෙළඳ ගිවිසුම් පිළිබඳව කතාවේදී එක්කා ගිවිසුම් පිළිබඳවත් ඔහු මේ ඩයස්පොරා සමුළුව අමතර මොහොතේදී සඳහන් කළා. එත්කා යලි කරලියට කොහොමත් ඇවිල්ලා තියෙන්නේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමෙන් පසු තත්වයට මුහුණ දීම සඳහාද හොඳම විකල්ප එත්කා බව තමයි ආණ්ඩුව සඳහන් කරමින් ඉන්නේ. ඒ අදහසෙන් පසු යලි එත්කා මත වුණ තැන තමයි අගමැතිවරයාගේ මේ සිංගප්පූරු සංචාරය. ඇත්තටම ලෝකයේ ඔබ කිව්ව පරිදි විවිධ රටවල් ආර්ථික ගිවිසුමකින් රටවල් සිය ආධිපත්‍යයට නතු කරගැනීමේ දෙවන්ත ව්‍යාපාරයක ඉන්නවා. නමුත් සිංගප්පූරුව ලෝකයේ තුල එවැනි අනිකාට එරෙහි බලපෑම සහිත රාජ්‍යයක් විදිහට නෙවෙයි තවම හඳුනාගෙන තිබෙන්නේ. ඔවුන්ගේ අර තියෙන එකක් තමයි සේවා ආර්ථිකයේ වරාය සම්බන්ධව යම් කිසි ඒකාධිකාරියක් පවත්වාගෙන යන්නට ඔවුන්ට ලොකු උත්සාහයක් තියෙනවා. ඒ කාලේ චෝදනාවකුත් වුණ අධිරුක්ෂයේ හම්බන්තොට වරාය හදන එකේම ප්‍රමාද කරන්න සිංගප්පූරුවෙන් සමහර ඉදිකිරීම සමාගම වෙත සල්ලි පවා දෙන්න උත්සාහ කළා. කියන්නේ එක දවසක් මාසයක් ප්‍රමාද කිරීම වෙනුවෙන් මිලියන ගණන් වැය කරන්න සිංගප්පූරුව සූදානම් හිටියා කියලා අදහසක් තිබුණා. ඒක මම මේ දේශපාලන ගොසිප් එකක් විදිහට නෙමෙයි කියන්නේ. ඒ කාලේ හම්බන්තොට වරාය හදන වෙලාවේ දීර්ඝ ලෙස මම සාකච්ඡා කරලා තිබුණා. ඒ කාලේ හිටපු වරාය සභාපති ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රමසමග ඔහු නිතර කීප එකක් තමයි සිංගප්පූරුව දැඩි උත්සාහයක නිරත වුණා හම්බන්තොට වරාය හදන එක ප්‍රමාද කරන්න කියලා. සිංගප්පූරුවේ ඇත්තම තියෙන අපේ කලාපය ඇතුලේ මේ වරාය සේවා සම්පාදන ඒකාධිකාරියක් පිළිබඳ බලාපොරොත්තුවක් නිසා අනික සූරාය කෑමට ඒ තරම්ම වෙහෙසන රාජ්‍යයක් විදිහට අපි සිංගප්පූරුව දැකලා නැහැ. ඒ නිසා අගමැතිවරයා යම් කිසි සහනදායි ප්‍රතිලාභ රසක් ලංකාවට අරගෙන ඒවි කියලා ඒ ඔස්සේ අපට විශ්වාස කරන්නට පුළුවන්. සිංගප්පූරුවේ ආණ්ඩුවේ නියෝජිතයන් සමග ඇති කරගත් සියලු සාකච්ඡා සහ එකඟතාවන් වලද සාර්ථක ප්‍රතිඵල නුදුරේදීම ලැබෙන බව තමයි අගමැතිවරයා මෙරටදී සඳහන් කළේ.
හොඳයි, එහෙමනම් සංජීව අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ පසුගිය සතියේ පුරාම සිදුවුණු කරුණු පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු අරගෙන ආවට. බොහොම ස්තුතියි. ලබන සතියේ සඳුදා හමු වෙන තෙක් ආයිබෝවන්.
ආයිබෝවන් රුක්ෂි, ස්තුතියි.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sbs.com.au/sinhalese.